සියලු දිනාටම තවත් දිනයක් තවත් දිනයක සත්‍ය විමසුමට ඔබගේ ප්‍රඥාව ගෝචර කිරීමේ අරමුණේ ප්‍රඥා නාලිකාව ඔස්සේ ගිය සතියේ අපි සත්‍ය විමසුම දේශනාව තුළ විග්‍රහ කර විශේෂයෙන්ම අති ගැඹුරු කරුණක් වන ඇස රූපය විඥානය නැති මේ තිදෙනාගේ එකතු වීම කෙසේද මේ තුන්දෙනාගේ වෙන්වෙන් වශයෙන් අපි දැකිය යුතු දැනගත යුතු ක්‍රියාවලිය කුමක්දැයි මදුබින්දික සූත්‍රය ඇසුරු කොටගෙන නැවත ඒ මදුබින්දික සූත්‍රයේ ඇති ගැඹුර විග්‍රහ කර දීමට අපි බලාපොරොත්තු වෙනවා. අදත් පෙර පරිදිම අපගේ දේශකයාණන් වහන්සේගෙන් දෙකේ සමහන් දේශකයාණන් මහාචාර්ය රවීන්ද්‍ර කොත්ගලගේ මෙතුමාට අපි ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ඒ මදුබින්දික සූත්‍රයේ ආධාරයෙන් ඔබතුමා ගිය සතියේ අපිව ගෙනහපු ඒ ගැඹුර උපමණදයි කියනවා නම් මා ඉතික වේලාවක් යනකොට මම මේ වැඩසටහන මෙහෙවන්න නොවේ මා ප්‍රේක්ෂකයෙක් බවට පත් වුණා. ඒ තරම් ගැඹුරු කරුණකට ඔබතුමා මේ කරුණ අරගෙන ආවා. කරුණාකර අපිට මේ ඇස දකින්නේ කෙසේද, රූපය දකින්නේ කෙසේද, චක්කු විඥානය දකින්නේ කෙසේද යන්න මදුබින්දික සූත්‍රයේ ඇසුරු කොට මේ එසේ දන්නවුන්ගේ දක්නවුන්ට මේ ප්‍රඥාමෙත් තුළින් මෙන්න මේ කියන ආර්ය සත්‍ය හතරට මෙසේ ගැලපීම, දුක්ඛ සත්‍යයට ගැලපීම, අනිත්‍ය නිරෝධ මාර්ගය කියන මේ ආර්ය සත්‍ය හතරටම මේ ගැලපීම කළ කෙරෙන ආකාරය අපිට විග්‍රහ කරන්න ලෙස ඉතා ගෞරවයෙන් ආරාධනා
කරනවා. ඔව්, ඔබේ මහත්මයා ගිය සතියේ අපි මදුබින්දික සූත්‍රය අරගෙන සාකච්ඡාවට ලක් කළා. ඇස ඇති කල්ලි, රූප ඇති කල්ලි, චක්කු විඥානය ඇති කල්ලි මෙන්න මෙහෙම දෙයක් වෙනවා. තින්නම් සංසති පස්සු නැත්නම් පස්ස ප්‍රඥාක්තිය මනෝ ගන්නවාය කියන සිද්ධිය විද්‍යමාන වෙනවා. තාන නේතං නිච්චති. ඊළඟට ඇස නැත්නම් රූප නැත්නම් චක්කු විඥානය නැත්නම් මේව සිද්ධිය පස්ස ප්‍රඥාක්තිය පනවනවාය කියන සිද්ධිය විද්‍යමාන වෙන්නේ නැහැ. මේක ගැලපෙනවා ඉමස්මින් සති දන්නෝති, ඉමස්මින් අසති දන්නෝති. ඒකට ඉනස්මින් කියනකොට මේ පස්සය හටගන්න අවශ්‍ය දේවල් ටික අසයි රූපේ චක්කු විඥානයි. ඉනස්මින් සති ඉදන් හොති. ඉනස්මින් අසති ඉදන් නහෝති කියන ධර්මතාවය. මේක තව විදිහට කිව්ව පස්සයයි පස්ස සමුදයයි පස්ස නිරෝධයයි. ඒකේ මේ බුද්ධ දේශනාවේ තියෙනවා යම් කෙනෙක් පස්සය පස්ස සමුදය පස්ස නිරෝධය දැක්කොත් එයාට සම්මාදිට්ඨිය ඇති වෙනවා. එකෙන් තේරුම් ගන්න ඔබ දන්නේ නැත්නම් සම්මාදිට්ඨිය නැහැ. එතන ස්පර්ශය මොකද්ද? ස්පර්ශ සමුදය මොකද්ද? ස්පර්ශ නිරෝධය. දැන් අපි ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් හැටිගෙනකොට රූප තියෙනකොට චක්ක විඥානය තියෙනකොට පස්සේ තියෙනවා. ඒක නැත්නම් පස්සේ නැහැ. එහෙනම් මම සමුදයක් දන්නා නිරෝධයක් දන්නා. ඒක අපි වචනෙන් තර්කෙන් දැනගත්ත විතරයි. ආම මේ ආර්ය පරිේශණේ කලේ. එතකොට ආර්ය පරිේශණේ කරන හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මොකද්ද පච්චුප්පන්න යෝ ධම්ම තත්ත්ව විපස්සති. පච්චුප්පන්න වූ ධර්මතාවයක් තියෙනවා නම් එතන විදර්ශනය කරන්න ඕනේ. එතකොට මේ විදර්ශනය කිරීමේදී දැන් අපිට පච්චුප්පන්න වූ ධර්මතා තුනක් මෙතන තියෙනවා. මොනවාද? සයි, වේ, චක්කු විඤ්ඤාණ. ඒ එකක් එකක් ගැන වෙන වෙනම පරීක්ෂණයක් කරා ගන්න. ඒකට උදව් කරගන්නේ බුද්ධ දේශනාව. මොකද මේක අපිට අමුතෙන් හොයාගන්න දෙයක් නැහැ. බුදුහාමුදුරුවෝ මේ සියල්ල සර්වඥතා ඥාණයෙන් අවබෝධ කරගෙන සත්‍යයට අනුකම්පාව පිණිස දේශනා කරලා තියෙනවා. ඒකට අපි ධර්මයෙන්මයි මේවා කොහෙන හරි හොයාගන්න ඕනේ. හෙව්වොත් මොකද්ද අවබෝධ වෙන්නේ කියන එකත් උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. අපි කතා කළා අජ්ජත් ආයතනේ, බහිද්ද ආයතනේ, අසයි රූපේ ඉගෙන. එතකොට මේක අවබෝධ කළොත් මේවයි ලක්ෂණ ටිකක් කියලා දෙනවා. මේ අජ්ජත් ආයතනෙට හේතු වෙන ධර්මතාව ටිකක් කියලා දෙනවා හේතුපත්යෙන්. ආහාර ප්‍රත්‍යයෙන්, කර්ම ප්‍රත්‍යයෙන්, අවිද්‍යා ප්‍රත්‍යයෙන්, තණ්හා ප්‍රත්‍ය. ආහාර කර්ම තණ්හා
අවිද්‍ය.
යඤ්ඤත් ආයතනයටත් තව ප්‍රත්‍ය වෙනවා.
වෛද්‍ය.
බහිත් ආයතනයට ප්‍රත්‍ය. එතකොට මෙන්න මේවා ටික අවබෝධ වෙන්න ඕන ධර්ම දකින්නකොට. ඊළඟට අපි බලමු දැන් සයි රූපේ. ඒවා ගැන තව ලක්ෂණ ටිකක් තියෙනවා. මේවා සංකතයි. පටිච්ච සමුප්පන්නයි. අවිද්‍යා ප්‍රත්‍ය. මේ මේක ඇත්ත ඇති හැටි දකිනකොට ඔන්නවත් අවබෝධ වෙනවා. ඇයි ඇහැ සංකතයි කියන්නේ? ඇයි ඇහැ පටිච්ච සමුප්පන්නයි කියන්නේ? ඇයි ඇහැ අවිද්‍යා ප්‍රත්‍ය කියන්නේ? ඊළඟට ඇහෙන් දකින දැනගන්න රූපේ ඇයි සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍ය කියන්නේ? ඒක ඔන්නව අවබෝධ වෙන්න ඕන. මොකද ධර්මයට ගලපන්න ඕන මේ. තමන් යම් කිසි දෙයක් අවබෝධ කරලා ධර්මයට ගැලපෙනවා. එදිහට බලන්න. ඉතින් දැන් අපි ගොඩාක් කය ධර්මනා කරලා නැත්තම් මේව හොයන්න ගිහිල්ලා එක තැනකට එනවා. මේ ಜಾති තුන ඇහැයි රූපේ චක්කු විඥානේ හටගත්ත නැති වුණා. පෙරණතිබීම හටගත්තා ඉතුරු නැතුව නිරුද්ධ වුණා. ඒකත් හරි ඒකත් ලොකු දැක්මක්. මේවා ගැන හොයන්න නැති කෙනා එක්ක බලනකොට ඒක විශේෂ දැක්මක්. ඒ කියන්නේ අවබෝධයකට එනවා පෙරණතිබීම හටගත්තා ඉතුරු නැතුව නිරුද්ධ වුණා. ඇති වුණා නැති වුණා.
මෙතන දෙන්න
මේක මොහොතකට කලින් මේක නැහැ. මොහොතකට පස්සේ ඉතුරුවකුත් නැහැ. මේ ක්ෂණේ හටගත්ත නැති. හැබැයි මෙතෙන්ට આવට මේ විදර්ශනා සම්පූර්ණ වුණා නෙමෙයි. විදර්ශනා පටන් ගන්න සුදුසුකම ලැබුණා. මේක වෙන එකක් තේරුම් ගන්න.
විදර්ශනාව සොයා යෑමට සුදුසුකම් ලැබුණා.
ඔව්.
මසනේ කලිතේ කුමක්ද කියලා
අන්න හරි. විවාශනේ කලිතේ කුමක්ද කියලා දැන් ඔන්න තැනකට ආවා. අතීතය ගැන බලලා වැඩක් නැහැ. අනාගතය ගැන බලලා වැඩකුත් නැහැ. දැන් බලන්න ඕන පච්චුප්පන්න මොහොත. විදර්ශනා කරන්න. බුද්ධ දේශනායේ තියෙන පච්චුප්පන්න යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. අන්න අතෙන්ට එනකන් ආවා. එතෙන්ට එනකන් ආවා මිසක් විදර්ශනේ තාම පටන් ගත්තේ නැහැ. ඒකට එතනින් එහාට තමයි බුදුදහම තියෙන්නේ. පෙරණෝ යසු විරුදාන. බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු. අපි දන්න දෙයක් නෙවෙයි. එතනින් එහාට යන්න දෙයක්. මේ ලෝකේ පවතින යථාභූත ස්වභාවය. ඒක දකින්න නම් කියනවා මෙන්න මේ පච්චුප්පන්න මොහොතේ පච්චුප්පන්න වන ධර්මතාවය තත්ත තත්ත විකස්සති. එතන එතනම විදර්ශනය කරනවා. දැන් මොකක්ද මේ විදර්ශනය කරන්න කියන්නේ? ඒ අපිට ඕනම දේවල් කරලා හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ යම් දෙයක් දේශනා කරලා තියෙනවා නම් ඒ දේ කරන්න ඕනේ. එතකොට ඒ ප්‍රතිපදාව මොකක්ද? සතර සතිපට්ඨාන. ඒ තමයි එකම මාර්ගය. ඒතකොට සතර සතිපට්ඨානෙට අපි දැන් අජ්ජත් රූපෙයි බහිද්ද රූපෙයි දාන්නේ කොහොමද? ඉති අජ්ජත්තං වා කාය කාණුපස්සී විහෙරති බහිද්දාවා කාය කාණුපස්සී විහෙරති. කොහොමද කාය කාණුපස්සී විහෙරති වෙන්නේ? සමුදය ධර්මානුපස්සී ආකාශින් විහෙරති වෙන්නේ. සමුදය ධර්මය දැක්කොත් විතරයි කාණුපස්සනාව පටන් ගන්න. ආරම්භයේ සමුදය ධර්මානුපස්සී වා කායස්මින් විහෙරති. දැන් මේ ඇහෙත් සමුදය දකින්න වෙනවා. රූපෙත් සමුදය දකින්න. දැන් අපි කිව්වට හට ගන්නවා දැක්කා කියලා සමුදය දැක්කා නේද? ඇහැ තිබුණා නැති වුණා කිව්වට සමුදය දැක්කෙත් නැහැ, වය දැක්කෙත් නැහැ. සමුදය දකින්න නම් හටගත්තේ ඇයි කියලා හොයන්න ඕන. නුවණින් හොයන්න ඕන. දහමට අනුව හොයන්න ඕන. එතකොට එහෙම හෙව්වත් තමයි මේ ඇස කියන එක සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන අවබෝධයෙන් පටිච්ච සමුප්පාදයේ අවබෝධයෙන් ඔය රූපයේ සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා අවබෝධ වෙන්නේ මේ සමුදය ධම්මානුපස්සී වුණොත් විතරයි. වෙන ක්‍රම නැහැ, වෙන මාර්ග නැහැ. ඒක තමයි එකම මාර්ගය. ඒක
නිසා ඒකයි
සමුදය ධම්මානුපස්සී. ඒකයි ඒකායනෝ ආය බික්කවේ මක්කු සත්තාන විසුද්ධිය. සත්‍යයගේ විසුද්ධිය පිණිස තියෙන එකම මාර්ගය මේක. ඒක තේරුම් ගන්න නැති හින්දා සමහරු කියන මේ කායන කියන්නේ එකම මාර්ගය නෙවෙයි, වෙන වෙන අදහස් දෙන්නවා. හ්ම්. එහෙම දේවල් තියෙන එක අපට අදාළ නැහැ. මේක තේරුම් ගත්තොත් එයි මේ සතර සතිපට්ඨාණයෙන් තොරව වෙන මාර්ග නැහැ කියන.
මම පොඩි බාධා කිව්වා. ඒ ඒකාන මග්ගෝ විසුද්ධිය කියලා කිව්වේ එකම මාර්ගයේදී මේ 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 කියන සතර සතිපට්ඨාණය තුළ පංචස්කන්ධයේ තියෙන ක්‍රියාවලිය, උපාදාන ක්‍රියාවලිය, සතර සතිපට්ඨාණය, ආරස්ඨාංගික මාර්ගය, පටිච්ච සමුප්පාදේ නැමැති මේ පත්‍ය උපදින මොහොතේදී ඒකේ සිදුවන ක්‍රියාව සියල්ල අන්තර්ගත නිසාම වෙන්නේ. ඉතින් මේ ඒකාන මග්ග විසුද්ධිය කියලා කියන්නේ.
ඔව් දැන් සතර සතිපට්ඨානය වැඩුවේ නැත්නම් ආරෂ්ඨාංගික මාර්ගය වැඩෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. පටිච්ච සමුප්පන්න බව දකින්නත් බැහැ. එකයි මේක එකම මාර්ගය කියන්නේ. දැන් ඒක තේරුම් යනවා මෙන්න මෙහෙම. දැන් මේ සතර සතිපට්ඨානයේ ආරම්භය මොකද්ද? සමුදය ධම්මානුපස්සතිය. එතකොට යම් කිසි දෙයක සමුදය දැක්කොත් හටගත්තේ කොහමද කියලා දැක්කොත් පළවෙනි දේ තමයි මේක සංකතයි කියලා පේනවා. ඒ සමුදය නිසානේ පළවෙනි
සකසුනද
හේතුප්‍රත්‍ය නිසානේ හටගත්තේ. අන්න ඒකට කියනවා සංකතයි කියලා. පළවෙනි අවබෝධය. හේතුප්‍රත්‍යයෙන් හටගත්තේ. ඉතේ පහළ වුණා නෙවෙයි. කියන අවබෝධය එනවා. එතකොට ඒක සංකතයි කියලා අන්න තේරෙනවා.
අවබෝධය තියෙනවා.
එතකොට අපිට ඇහත් සංකතයි, රූපෙත් සංකතයි කියලා තේරුම් ගන්න ඕනේ. ඊළඟට තේරුම් ගන්න තියෙනවා මේව පටිච්ච සමුප්පන්නයි කියලා.
මේ සංකත
දැන් සමුදයයි ඵලයයි අඳුරගත්තට පස්සේ ඒ දෙක අතර සම්බන්ධතාවය තමයි පටිච්ච සමුප්පන්න බව කියන්නේ. මොකද්ද සම්බන්ධතාවය? මේ ඇති කල්ලි මේ වේ මේ නැත්තම් අහු වෙන්න බෑ. ඉනස්මින් සති ඉදං හෝති, ඉනස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය
සම්බන්ධතාවය.
ඒකට කියන්නේ පටිච්ච සමුප්පන්න. සංකතයි තරමේ පටිච්ච සමුප්පන්න. ඊළඟට තවත් දෙයක් දහමේ පෙන්නවා විද්‍යා ප්‍රත්‍යයෙන් කියලා දකින්න. ඔය ඥාති තුනම අවබෝධ කරන්න ඕනේ. ඒකට ඒ අවබෝධ කරන්න පළවෙනි පියවර තමයි සමුදය හොයාගන්න. සමුදය හොයාගත්තේ නැත්නම් සමුදේ ඵලයේ අතර සම්බන්ධය දකින්න විදිහන්නේ.
يعني
ඒකට තේනවා මේ ඇයි මේක එකම මාර්ගයේ කියන්නේ. සමුදය හොයන එකෙන් පටන් ගන්න. එන ඇහැ තියෙනවා නම් ඇහෙත් සමුදය හොයාගන්න ඕන. රූපේ තියනවා රූපේ සමුදය හොයාගන්න.
තව චූටි කාරණා මේකට ඇතුල් කරගෙන ආචාර්යතුමා දැන් ඔබතුමා කියන ඇටිට සංකතයි පටිච්ච සමුප්පන්නයි. එහෙනම් අවිද්‍යා ප්‍රත්‍යය. එහෙනම් මෙතන අර අපි පටිච්ච සමුපාදයේ පළවෙනිම කොටස. අවිද්‍යා පත්‍ය සංඛාරා කියන එතෙන්ට අපිව අරගෙන එනවා. එහෙනම් මේ කියන සමුදය දුටුකෙනා මේ ආකාරයට සමුදය අවබෝධ කරොත් ඌට අවිද්‍යාව විද්‍යාවට
අවිද්‍යා ප්‍රත්‍ය සංඛාරා කියන අවබෝධෙත් එනවා.
ඔව්
අවිද්‍යා පත්‍ය සංඛාර. එතකොට ඒ අවබෝධ ගන්න මේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන්නේ කොහොමද?
මොකද්ද මේ අවිද්‍යාව කියන්නේ?
එතකොට මොකද්ද අවිද්‍යාව? අවිද්‍යාව ප්‍රත්‍යුනේ කොහොමද කියන එක හොයාගන්න. ඒක හොයාගන්න සමුදය ධර්මානුපස්සී වෙන්නම වෙනවා. හැ අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා හොයාගන්න නම් අපි සමුදය හැ හටගත්තේ කොහොමද කියලා අවිද්‍යාව දක්වා යන්න. දැන් ඊට කලින් හම්බ වෙනවා ලෝකෙට අයිති සමුදය. ඒවයින් නවත්තන්න බෑ.
දැන්
හැ හැදුනේ ලේමස් නහර ඕවා නිසා කිව්වොත් අවිද්‍යාව අහුන්නේ නැහැ. හැ හැදුනේ පටවිය ආපෝතේ
පරිවාය
නිසා කිව්වොත් අවිද්‍යා ප්‍රත්‍ය අහුන්නේ නැහැ.
හැදුනේ.
ඒක අවිද්‍යාව ප්‍රත්‍ය අහුවෙනකම් මේ ආර්ය පරිශ්‍රමයේ කරන්න බෑ. ඇයි එහේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන්නේ? ඇයි රූප අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන්නේ කියන එක හොයාගන්න. දැන් අපි ඒක තේරුම් කරන්න පොඩි උපමාවක් ගමු. මම ඔය බොහොම සරල මේ ගොඩක් වෙලාවට ගන්න උපමාව තමයි වතුරට එවෙන බල්ලෙක්. වතුරට එවෙන බල්ලෙක්. අපි කටුකුරුන් දිනානන්ද සම්මාන්සේ මාතෘකාව උන්වහන්සේ දේශනා කරනවා මේ ඒ දණ්ඩ යන බල්ලෙක් ගැන. එතකොට මේවා බුද්ධ දේශනාවල එන උපමා. එතකොට ඒ බල්ලෙක් වතුරට එවෙනකොට මොකද්ද වෙන්නේ කියලා අපි දන්නවනේ. බල්ලා වතුරට පුරන. එතකොට ඇයි පුරන්නේ කියලා අපි හෙව්වොත් අපිට නුවණක් එනවා. මෝ හිතනවා තව බල්ලෙක් වතුරේ ඉන්නවා.
අපිට හිතෙනවා.
මේ නුවණට බේන්නේ. දැන් බල්ලා විශ්වාස කරන්නෙම තව බල්ලෙක් ඉන්න හින්දායි ඔහොම පේන්නේ. තව බල්ලෙක් ඉන්න හින්දායි ඔහොම පේන්නේ කියලා උට හිතන.
බල්ලෙකුත් පේනවා.
පේනවා. බල්ලෙකුත් පේනවා. ඒතර ඌ හිතන්නේ මෙහෙම තේින්නේ බල්ලෙක් ඉන්න හින්දා. එහෙම නැත්නම් බල්ලෙක් ඉන්න හින්දා මෙහෙම පේනවා. මෙහෙම පේන නිසා බල්ලෙක් ඉන්නවා. ඒ දෙකත් තමයි කියන්න පුළුවන්. පේන නිසා තියෙනවා කියන්නත් පුළුවන්, තියෙන නිසා පේනවා කියලා හිතන්නත් පුළුවන්. එතකොට අපිට පේනවා ඔය උපමාවේදී ඒ කතා දෙකම වැරදි. වතුරේ බල්ලෙක් ඉන්න නිසා නෙවෙයි පේන්නේ. පේන නිසා වතුරේ බල්ලෙක් ඉන්නවා කියුවත් වැරදි. ඔය දෙකම දෘෂ්ටි දෙකක්, වැරදි මත දෙකක්. එහෙනම් අපි දැන් ඒ උපමාවේදී ගත්තොත් දැන් බල්ලා එහෙන් දැකලා නේ තේරුම් ගන්න මේ බල්ලෙක් ඉන්නවා කියන්නේ. හැබැයි නැත්තම් උදන්නේ නෑනේ. එතකොට ඒ බල්ලගේ ඇහි ක්‍රියාකාරීත්වයයි මානසික ක්‍රියාකාරීත්වයයි තේරුම් ගන්න ඕන. ඔය රවටුනේ කොහොමද
තියෙන්නේ? දෙයාකාරී කරවටු.
දෙයාකාරී කර රවටෙන්න පුළුවන් දෙයාකාරී. තේන නිසා තියෙනවා නැත්තම් ඉන්නවා. එක එක රවටු. බල්ලෙක් වගේ තේන නිසා බල්ලෙක් ඉන්නවා කියන එක. එක එක රවටු. එකේ ඒ රවටීමම වෙන්න පුළුවන් තව විදිහක් තමයි බල්ලෙක් ඉන්න නිසායි මෙහෙම වෙන්නේ කියලා හිතන එක. ඒතර බලන්න දැන් ඇහි ක්‍රියාකාරීත්වයේ තේරුම් ගන්න යනකොට අපිට ඔය උපමා හරි වැදගත්. දැන් අපි ඇහෙන් දෙයක් දැක්කොත් යම් කිසි තමන් ඉස්සරහා තියෙන ඕනම දෙයක් ගන්න. මේ දේ ඇහෙන් දකිනකොට අපිට හිතෙන්නේ මොකක්ද?
රූපයක්
රූපයක් පේනවා. දැන් එළියේ තියෙන රූපේ පේනවා කියලා නේද හිතන්නේ?
පැහැදිලි.
මතක තියෙන නිසා පේනවා.
හා. ඉස්සර රූපයක් තියෙන නිසා දැක්ක.
ආ. දාතන ඔර්ලෝසුවක් තියෙනවා නේද? ඔර්ලෝසුව තියෙන හින්දා නේ මම පේන්නේ. හා. ඒලා අපි විශ්වාස කරමු. බෑ ඔය කතාව අර බල්ලා කිව්වොත් එහෙම අපි ඌට බනිනවා. මෝඩ බනිනවා. අපි කියනවා ඔර්ලෝසුව තියෙන නිසායි මෙහෙම පේන්නේ කියලා.
ආ.
බල්ලා දිනුවොත් අර බල්ලෙක් ඉන්න නිසායි මෙහෙම පේන්නේ කියලා.
විරුවේ කියනවා.
ඌ මොඩ කරන්නේ.
හ්ම්.
දැන් දෙන්නම පාවිච්චි කළේ ඇහැ නේද? අපේ ඇහැටත් පේනවා. බල්ලාගේ ඇහැටත් පේනවා. දැන් අපේ ඇහැට පේනවා ඔර්ලෝසුවක් තියෙනවා. බල්ලාගේ ඇහැට පේනවා බල්ලෙක් ඉන්නවා.
නමුත් මාජත් තමයි මේ දැන් බල්ලාට රූපයක් පෙන්න බඩු ඡායාවක් අපිට ඡායාවක් නෙමෙයි අපිට දෘෂ්ටිමාන වෙන අල්ලන්න පුළුවන් ඔල්ලොසුවක්
තියෙනවා. ඔන්න හොඳ තැනකට අපිට අල්ලන්න පුළුවන් ඔර්ලොසුවක්
තියෙනවා.
ඔව්. බල්ලට පෙන්නේ ඡායාවක්
විතරයි. බඩු ඡායාවක්.
කවුද ඕක දන්නේ? බල්ලාද අපිද? බල්ලට පෙන්නේ ඡායාවක් කියලා අපි දන්නවා නේද? බල්ලා දන්නේ. ඒ කියන්නේ අපිට යම් කිසි මේ උපමානෙදි නුවණක් තියෙන හින්දා අපි දන්නවා බල්ලා ඡායාවක්
බල්ලා රැවටුණා කියලා.
ඔව්. රැවටිලා තියෙන ඡායාවක් පෙනිලා
ඒ ඡායාව තමයි
ඒක නොදන්න කෙනාට බල්ලෙක් කියලා හිතාගෙන
ඉන්නවා.
නේ. ඒක ඒක දැනගන්න නුවණක්
ඕනේ.
ඔව්. ඒතර ඒ ප්‍රඥාව තිබුණොත් තමයි ඒ රැවටීමට අහු නොවෙන්නේ
බල්ලා.
දැන් බල්ලට ඒ ප්‍රඥාව නැහැ. ඔය පේන්නේ ඡායාවක් කියලා දැනගන්න නුවණක් නැහැ. හරි. දැන් අපි බලමු ඔය ඒ රැවටීම වෙන්න උදව් වුණේ මොනවද? පළවෙනි දේ බල්ලා ඇහෙන් දකින්න ඕනේ. හරි. පළවෙනි දේ. ඊළඟට දැකපු දේ ගැන හිතන්නත් ඕන.
බල්ලෙක් කියලා.
එතකොටයි බල්ලෙක් වහම් පේන්නේ බල්ලෙක් කියලා දැනගන්න. එතකොට එතන ආයතන දෙකක්
තියෙනවා.
එහෙන් දකිනවා හිතෙන් හිතනවා. හරි. දැන් අපි ඔර්ලෝසුව දකිනකොට ආයතන අඳුරගත්තා. එහෙන් දකිනවා හිතෙන් හිතනවා.
ඔර්ලෝසුව.
ඔර්ලෝසුව.
ඒ කියන්නේ පළවෙනි වතාවේ ඇහැට ඒ ඒ ඒ ඡායාව ගැටෙනකොට අපි ඔර්ලෝසුවක් කියලා හඳුනගන්නේ නැහැ. දෙවෙනි සැරේ තමයි ඒ කියන්නේ ඒක ඔර්ලෝසුවක් කියලා අපි මනසින් හඳුනගත්තා. එහෙමනේ?
එහෙනම් අද කියලා හොයමු දැන්. මේ පරීක්ෂණයක් කරන්න තියෙනවා. දැන් පළවෙනි වතාවේ හරියේ ඇහෙන් දකිනකොට ඇහෙන් මොකද්ද සිද්ධ වෙන්නේ? ඇහි කෘත්‍ය.
ඇහැට
දැන් ඇහි අපි දන්නවනේ කාචය තියෙනවා. ඔක කාචයෙන් ඇහැ ඇතුලේ ප්‍රතිබිම්බයක් හදනවා. කැමරාවක් කියලා හිතන්නකො. කැමරාවේ කාචයක් තියෙනවා. එතකොට අර ඇතුලේ තිරය මත
ප්‍රතිබිම්බයක්
හදෙනවා. එතකොට අපේ ඇහි ක්‍රියාකාරීත්වය ඇහැ ඇහි මේ ලෙන්ස් එකෙන් ඇහැ ඇතුලේ ප්‍රතිබිම්බයක් හදනවා. ඇහි ක්‍රියාකාරීත්වය දැන් හොඳයි. අපි ලෝකෙට අයිති විදිහට හොයමුකෝ අපි දන්න මට්ටම. එතකොට මේ ඇහැ ඇහි මේ කාචයේ නිසා ඇහැ ඇතුලේ
ප්‍රතිබිම්බයක්
හැදෙනවා. අපේ ඇහැ ඇතුලේ හැදෙන ප්‍රතිබිම්බය අපි වෙන් කරලා ගත්තොත් ඕකේ තියෙනවා නිකන් රවුමක් තියෙනවා, කටු දෙකක් වගේ ඉලක්කම් ටිකක් තියෙනවා, මොනවාද චිත්‍රයක් තියෙනවා නේ.
ඔව්.
චිත්‍රයේ ප්‍රතිබිම්බය.
ඔව්.
එතකොට ඒ චිත්‍රය ද හිතට ආරමුණු වෙන්නේ එළියේ තියෙන රූපෙද? ඇත්තටම දැන් හිතේ ක්‍රියාකාරීත්වය. දැන් ඇහෙන් යම් කිසි ස්වභාවයක් සකස් කරනවා. ඒක තමයි ඇහැ ඇතුලේ තියෙන ප්‍රතිචාර.
ඔව්. හරි. ඒක පළවෙනි ක්‍රියාව.
ඒක පළවෙනි ක්‍රියාව. ඇහැ ක්‍රියාකාරීත්වය. ඊළඟට මනසෙන් හිතනවානේ.
ඔව්.
මනසෙන් හිතනවා කියන්නේ ඔය දැන් ඇහැ සකස් කරපු රූපෙ දිහා බලාගෙන කල්පනා කරනවා.
තව මතක සටහන.
හරි. මෙතන තේරුම් ගන්න දැන් හිත බලන්නේ එළියේ තියෙන රූපෙ දිහාද ඇහැ සකස් කරලා දීපු රූපෙ දිහාද?
ඇහැ සකස් කරලා දීපු.
ඇහැ සකස් කරලා දීපු රූපයන් අතන තේරුම් ගන්න ඕන හැමතත්. ඇහැට පුළුවන්
සකස් කරලා දෙන්න විතර.
චිත්‍රයක් හදලා දෙන්න. වර්ණ සටහන
අනුසරණය.
හිතට පුළුවන් ඇහැ සකස් කරලා දීපු වර්ණ සටහන ආරම්භු කරන්න. හරි. දැන් මේක නිකන් අපි දැන් චිත්‍රපටියක් බලන්න හෝල් එකේ වාඩි වෙලා ඉන්නකොට අපි දැන් ප්‍රොජෙක්ටර් එකෙන් තිරයට ප්‍රොජෙක්ට් කරනවා. කාචයක් කරහා තිරයේ යම්කිසි ප්‍රතිබිම්බයක් වැටෙනවා නේද? එතකොට ඇහෙන් කලේ ඔය වගේ වැඩක් නේද? ඇහැ තුලේ ප්‍රතිබිම්බයක් හදලා
දුන්නා.
එතකොට හිත කියන්නේ දැන් අර සිනමා ශාලාවේ වාඩිලා ඉන්න ප්‍රේක්ෂකයා වගේ නේද? තිරේ දිහා බලලා ඉන්නවා. ඇහැ නිර්මාණය කරලා දීපු මේ වර්ණ සටහන දිහා
බලනවා.
මෙතන තේරුම් ගන්න ඕන එතකොට හිත බලන්නේ එළියේ තියෙන රූපේ දිහාද ඇහැ සකස් කරලා දීපු ප්‍රතිබිම්බයේ දිහාද?
පැහැදිලි. ඒකට හේතුව ඒ වෙලාවේ එළියේ රූප ගොඩක් තිබුණා. ඒ එකක්වත් පේන්නේ නැහැ. ඇහැ සකස් කරලා දීපු රූපේ විතරමයි.
අනිත් රූප පේන්නේ නැහැ කියන එක නෙමෙයි. දැන් ඇහැ සකස් කරලා දීපු චිත්‍රය.
ඔව්.
ඔරලෝසුක තියෙන්න පුළුවන්. ඒක වටේ තව මොනවා හරි හැඩතල තියෙනවා නම් ඒවත්
තියෙනවා.
ඔව්. ඔරලෝසුක විතරක් වෙන් කරලා අරන් දුන්නේ නැහැ.
හරි.
දැන් කැමරාවෙන් ෆොටෝ එකක් ගත්තා කියලා හිතන්න.
ඔව්. වැඩේවත් වැඩේ.
ඒ ෆොටෝ එකේ ඔක්කොම තියෙනවා.
තියෙනවා.
ඒකට අහු වෙන පරාසය. එතකොට අපිට ඇහැට අහු වෙන පරාසය චිත්‍රයක් ඇහැ ඇතුලේ නිර්මාණය වෙනවා.
නිර්මාණය කරා.
දැන් මගේ ප්‍රශ්නේ තමයි ඊළඟටනේ හිත ඔක දිහා බලන්නේ කල්පනා කරන්නේ.
ඔව්.
එතකොට හිත කල්පනා කරන්නේ බාහිරයේ දිහා බලාගෙනද ඇහැ නිර්මාණය කරලා දීපු චිත්‍රය දිහා බලන්නේ?
ඇහැ නිර්මාණය කරලා දීපු චිත්‍රය.
ඇහැ නිර්මාණය කරලා දීපු චිත්‍රය දිහා.
හරි.
හරි. එතකොට දැන් වතුරට එන බල්ලගේ ඇහැ චිත්‍රයක් නිර්මාණය කරලා දැන්
දීලා තියෙනවා.
ඒ චිත්‍රේ තියෙන බල්ලෙක් වගේ හැඩය.
හරි.
එතකොට ඇහි වරදක් නැහැ. ඇහැ කරන්නේ
ඇහි කෘත්‍ය කරා.
ඇහි කෘත්‍ය කරන අර කැමරාවෙන් ෆොටෝ එක ගන්නවා. තර ෆොටෝ එකේ තියෙනවා දැන් බල්ලෙක් වගේ හැඩය. අපේ ඇහැ අරන් දීපු ෆොටෝ එකේ තියෙන ඔරලෝසුවක් වගේ හැඩය. රවුමක හැඩය. බල්ලගේ කැමරාවෙන් අරන් දුන්න ඇහැ කියන කැමරාවෙන් අරන් දීපු ෆොටෝ එකේ තියෙනවා නියම් සතෙක්ගේ වගේ හැඩය. හරි. එතකොට ඒ දෙන්නගේ ඇහි ක්‍රියාකාරීත්වය මොකක් හරි මෝඩකමක් එහෙම තිබුණාද?
බල්ලන් මොඩයයි
තිබුණේ. නෑ නෑ. යන්නේ ඇහි ක්‍රියාකාරීත්වය කිසිම මෝඩකමක් නෑ. අපේ ඇහෙන් කරපු දෙයමයි ගල්ලාගේ ඇහෙන් උත්තර.
දැන්
චිත්‍රයක් හදලා දුන්නා. ඒ චිත්‍රයේ අන්තිමේ හැඩයක් තියෙනවා. මොකක්ද? එන කැමරාවකින් ෆොටෝ එකක් ගත්තා වගේ.
ඔව්.
දැන් අපි හිතමු ඔරලෝසුව තියෙන තැන ෆොටෝ එකක් ගන්නවා. අපි බල්ලෙක් ඉන්න තැන ෆොටෝ එකක් ගන්නවා. ඒ ෆොටෝ දෙක ගත්තොත්
ඒකම
කැමරාවෙන් ක්‍රියාකාරී. ඒක එක ෆොටෝ එකක තියෙන ඔරලෝසුවක් වගේ නවත් තව ෆොටෝ එකක තියෙන බල්ලෙක් වගේ හැඩයක්.
දැන්
අපේ කැමරාවේ වරදන්නේ
නෑ. එහෙත් කැමරේ ගත්ත සමාන
පින්තුවේ නෑ ඇහි වරදන්නේ. ඒක තමයි ඇහි ක්‍රියාකාරී. හත් ඊළඟට ඊළඟ සිද්ධිය තමයි ওই චිත්‍ර දිහා බලාගෙන හිත කල්පනා
කරනවා.
අපේ හිත කල්පනා කරලා තිනවා ඔහොම පේන්නේ ඔරලෝසුව. බල්ලගේ හිත කල්පනා කරලා තිනවා ඔහොම පේන්නේ බල්ල.
ඒ දෙවෙනි සැරේදී බල්ලෙක් බවට
නෑ දෙවෙනි සැරේ නෙවෙයි පළවෙනි සැරේ.
හා
මම මේ කතා කරන්නේ මේ සිද්ධිය.
ඔකේ.
එහෙන් ත්‍ෘත්‍ය තමයි චිත්‍රයක් නැත්නම් වර්ණ ප්‍රතිබිම්බයක් හදලා
තියෙන්නේ.
ඒ බල්ලගේ හැරෙවිවා, අපේ හැරෙවිවා, අපි හිතන්නේ නිකන් එක සමාන හැකියාවක් කියන දැනට. එතකොට ඒ හදලා දෙන චිත්‍රය ඇහැ තුල නිර්මාණය වෙන ප්‍රතිබිම්බ. ගත්තොත් එක ප්‍රතිබිම්බයක තියෙන ඔරලෝසුවක් වගේ හැඩයක් තව ප්‍රතිබිම්බයක තියෙනවා බල්ලෙක් වගේ හැඩයක්. මගේ කියන්නේ අපිට මේක තේරුම් ගන්න. සාමයේ යා දන්නේ, අපි දන්නේත් නැහැ, බල්ලා දන්නේත් නැහැ. දැන් මෙහෙම චිත්‍රය ඇහැ සකස් කරලා දුන්න කැමරාවෙන් ෆොටෝ එක ගත්තා. තාම ෆොටෝ එක බැලුවේ නැහැ. ඈ ෆොටෝ එක ගත්තා විතරයි. ඊළඟට අපි මේ ෆොටෝ දෙක දිහා බලනවා කියලා හිතනවා.
ඔව්.
දැන් බලන්නේ මතක තියාගන්න ෆොටෝ දිහා මිසක් චිත්‍රය දිහා මිසක්. එළිය නෙමෙයි. බාහිරේ නෙමෙයි. හරි. දැන් මේ ෆොටෝ එක බලනකොට අපිට හිතෙනවා එක ෆොටෝ එකක ඔරලෝසුවක්. තව ෆොටෝ එකක බල්ලෙක්
ඉන්නවා.
සාමාන්‍යයෙන්
නමුත් ඒ ඔරලෝසුවක් කියලා හඳුනාගන්න අපිට යම්
කිසි දැනට හිතන්නකෝ හැකියාවක් තියනවා කියලා. එතකොට දැන් ෆොටෝ දෙකක් තියෙනවා. එක ෆොටෝ එකක් දිහා බලලා කියන ඔරලෝසුව. තව ෆොටෝ එකක් දිහා බලලා කියන බල්ලෙක්. හරි. හඳුනාගත්තේ කොහොමද කියන එක දැනට අමතක කරන්න එකක් හොයන්න ඕන. අපි මේ සිද්ධිය පොඩ්ඩක් තේරුම් ගමු. එතකොට දැන් අපි එක ෆොටෝ එකක් බලලා ඕකේ ඔරලෝසුවක් තියෙනවා. තව ෆොටෝ එකක් බලලා ඒ කියන්නේ අපිට හිතෙනවා. මේ ෆොටෝ එකේ ඔරලෝසුව. මේ ෆොටෝ එකේ බල්ලෙක්. දැන් එහෙම හිතන එකේ වරදක් තියෙනවද? නෑ. මූලිකව වරදන්නේ නැහැ.
හරි.
ඊළඟට තමයි අන්න ඊළඟ සිද්ධිය. දැන් ඇහෙන් ෆොටෝ එක හදලා දෙනවා. හිතෙන් ওই ෆොටෝ එක දැකලා මොකද්ද කියලා අඳුරගන්න. හරි. දැන් බල්ලා අන්න ඇහෙන් හදලා දීපු වර්ණ චිත්‍රේ බල්ලෙක් වගේ සටහනක් තියෙනවා. ඕක දිහා බලනවා. ඒ චිත්‍රේ බල්ලෙක් ඉන්නවා කියලා හිතෙන් දැනගන්න. ඊළඟට මොකද මම කරන්නේ? විශ්වාස කරන්නේ ඒ බල්ලා ඉන්නේ බාහිරේ වතු එළි කියලා හිතන. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් අපි කියනවා බල්ලා මොඩල් නේ. දැන් එහෙන් චිත්‍රේ හදලා දීපු එකක් බල්ලාගේ වරදක්. ඒ චිත්‍රේ දිහා බලලා ඕකේ ඉන්නේ බල්ලෙක් කියලා හිතපු එකක් වරදක්. හැබැයි ඔය දැනගත්තු එක තියෙන්නේ එළියේ කිව්වොත් වතුරේ කිව්වොත් එතන රැවටිලා නේද?
ඔව්.
බල්ලා පැහැදිලිවම මුලා වෙලා නේද?
ඔව්.
දැන් ඔය හිතෙන් කියපු දේ තියෙන්නේ එළියේ කිව්වොත්.
ඔව්.
එතන නේද මුලා වෙන්නේ? මේ සිද්ධි
වර්ණ සටහන එළියේ තියෙනවා කියලා හිතපේක මුලා.
ඔය පෙනුන දේ දැනගත්තු දේ තියෙන්නේ එළියේ
කියලා.
තන ආයේ කියන්න ටික හිතන්න. ඇහෙන් වර්ණ සටහන හදලා දෙනවා. ඒ ෆොටෝ එකක්
කොහොමද?
නෑ හිත බලනවා ඔය ෆොටෝ එක. ඒ ෆොටෝ එකේ තියෙන බල්ලෙක් වගේ හැඩයක්. එතකොට ඔය හිතෙනවා මම පේන්නේ බල්ලෙක්. නෑ හිතුවා. ඒ හිතන එක එක. ඊළඟට ඒ බල්ලා ඉන්නේ එළියේ කියන එක තමයි.
නෑ.
දැන් බල්ලා ඇත්තටම රවටෙන්නේ හිතපු එකේදීද හිතපු දේ එළිය තියනවා කියනකොට
හිතපු දේ එළිය තියෙනවා
හිතපු දේ එළිය තියනවා කියන තැන නේද ලොකුම මෝඩකම කියන්නේ හෙන් වර්ණ සටහනක් හදලා දීපු එක මෝඩකම නෙවෙයි ඒ වර්ණ සටහනේ බල්ලෙක් වගේ චිත්‍රයක් තියනවා කියලා හිතන එකත් මෝඩකම නෙවෙයි මෝඩකම එන්නේ ඔය බල්ලා ඉන්නේ වතුරේ
වතුරේ
එළිය කියලා හිතනකොට නේද
බැරි
කියන්නේ මොකද මට්ටමේදී දැන් ලෝකෙට අයිති මට්ටමකදී ඇහැ වර්ණ සටහන හදලා දුන්නේ නැත්නම් ඇහි ඉවරයි හැබැයි ඒක ඇහියන ඒතර වර්ණ සටහන හදලා දෙනවා කියන එක ඒක
සාධාරණ
ඇහි කෘත්‍ය ඒ කෘත්‍ය නොවනවා නම් ඇහි අඩු බාඩු හරි දෙවෙනි එක ඒ හදපුදී මොකද්ද කියලා අඳුරගන්න බැරි නම් එයාගේ දැනුමේ අඩුව එහෙමත් කියන්න වෙනවා නේද
කියන්නේ
ඔව් බල්ලෙක් කියලා අඳුරගන්න දැනුමක් නැහැ හරි එතන බල්ලෙක් කියලා අඳුර ගැනීමෙත් වරදක් නෙවෙයි මෙතන තියෙන්නේ වරද තියෙන්නේ ඔයා අඳුරගත්තු දේ තියෙන්නේ එළිය කියලා විශ්වාස කිරීම
බල්ලා
මගනේ මේ දැකපු දේ තියෙන්නේ එළිය
ඔව්
ඒක තමයි මං කියේ පේන නිසා කියනවා කියන එක දෘෂ්ටිය
ඔව්
පේන නිසා බාහිරේ තියනවා කියන එක දෘෂ්ටිය
දෘෂ්ටිය
බල්ලාගේ ප්‍රමාණය පැහැදිලි නේ
ඔව්
එහෙම නැත්නම් එළිය බල්ලෙක් ඉන්න නිසා මෙහෙම පේනවා කිව්වත් දෘෂ්ටිය.
ඔව්.
වතුරේ බල්ලෙක් ඉන්න නිසායි මෙහෙම පේන්නේ කියලා කිව්වොත් ඒකත් වැරදි
කියනවා.
දෘෂ්ටිය. පේන නිසා තියනවා කිව්වත් වැරදි.
ඔව්.
තියන හින්දාමයි පේන්නේ කිව්වත් වැරදි. එතකොට අපිට කියන්න වෙනවා මේ හිතෙන් හදපු දේ හිත දැනගත්ත බව නොදන්න කමට ওই මෝඩකමට අහු වෙනවා.
ඔව්.
හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන බව නොදන්න කමට ලෝකෙට අහු වුණා මෝඩකමට අහු
වුණා
ලෝකෙට අයිති දෙයක් හැදුවනේ යන්න බල්ලෙක් ඉන්නවා කියලා ඉන්නේ
ඔව්
සතර මහා ධාතු බල්ලෙක් ඉන්නවා කියලා පිළිගත්තා
ඔව්
මොනවායින් හරි හැදිච්ච බල්ලෙක් ඉන්නවා කියලා ඉන්නේ
නැති බල්ලෙක් ඉන්නවා කියලා පිළිගත්තා
ඔව් ඒ පිළිගත්තේ දැන් මෙන්න මේ ආයතන ක්‍රියාකාරීත්වය නොදන්න කමට නේද ඇහි මෙහෙම කෘත්‍යයක් වුණා හිතේ මෙහෙම කෘත්‍යයක් වුණා කියලා නොදන්න කමට එළිය රූපයක් දැනගත්තා කියලා බාරගත්තානේ
ඔව්
ඒකට ඒක මෝඩකමට ආයතන මුලාවට බාරගත්තු දෙයක්
ඒ සිදුවන ක්‍රියාවලිය පිළිබඳ තියෙන අනවබෝධය
තව මේ ආයතන ක්‍රියාකාරීත්වය පිළිබඳ තියෙන අනවබෝධය නොදන්න නොදන්න කම තමයි අවිද්‍යාව නේද නොදන්න නොදන්නකම නිසා මුලා වුණා එළියේ බල්ලෙක් ඉන්න අය බව තමයි මම
දැනගත්තේ.
එළියේ බල්ලෙක් ඉන්න බව මම දැනගත්තා කියලා හිතන. දැන් බලන්න අපි අර ඔරලෝසුව දකින්නකොට මොකද උනේ? ඇහෙන් ඇහි ක්‍රියාකාරීත්වය මොකද්ද? වර්ණ සටහනක් හදලා දෙනවා ඇහැ. අර කතරාවෙන් ෆොටෝ එක අරන්. දැන් අපි මේ ෆොටෝ එක දිහා බලාගෙන කල්පනා කරනවා ඔකම තේින්නේ ඕයි චිත්‍රය තියෙන්නේ මොකද්ද දන්නේ ආ ඔක ඔරලෝසුවක් කියලා අපේ දැනුමින් කියනවා නේද ඒත් එහෙම අඳුර ගන්න එකත් ලොකු වරදක් නේ ඊළඟට අපි විශ්වාස කරන්නේ මොකද්ද ඔය දැනගත්තු ඔරලෝසුව තියෙන්නේ එළි අනතන අඩුවක් තියනා නේද ඔය හිතපු දේ තියෙන්නේ එළිය කියනකොට.
ඔව්.
අන්නවක තමයි පේන දේ තියනවාමයි. තියෙන නිසාමයි පේන්නේ. තියෙන මත දෙකට අපි අහු වෙලා
ඉන්නේ.
يعني සාමාන්‍ය ලෝකයා ජීවත් වෙන්නේ අතන. එහෙන් දෙයක් දැකපු ගමන් අර එළිය තියෙනවා ඒක. ඒක තමයි මන් දැක්කේ. එහෙම නැත්තම් මන් දැකපු හින්දා අතන තියෙනවා. කියලා විශ්වාස
කරන්නට පෙනුනා.
මට පෙනුණා අර එළියේ පෙනුනේ එළියේ තියෙන හේතු
නිසා.
තියෙන නිසා පෙනුනා. පේන නිසා තියෙන. ඔය දෙකම එකයි අන්තිමට බලුවා. ලෝකෙට අරුවේ ලෝකෙ පිළියම්. එළියේ දෙයක් පිළියම්. ඕක අපි වතුරට එබෙන බල්ලා කළොත් අපි කියනවා මෝඩකම්. අපි ඒකම කරනවා. නැහැ. ඇහි දකින දකින දේ එළිය තියෙනවා කියලා විශ්වාස කරනවා. මේ බල්ලා ඇහි දකින දේ එළිය තියෙනවා කියලා තෝම හොඩ බල්ලි. නේද? එතකොට වෙන්න මේ උපමාව උදව් වෙනවා අපි ඉන්න මුලාව අඳුර ගන්න. මුලාව අඳුරගත්තොත් තමයි එතනින් එහාට යන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපි මේ මුලාවක සලායතනෙටම මුලා වෙලා ලෝකයක් හදාගෙන ඉන්නේ. දැන් මම ඇහැගෙන විතරයි කිව්වේ ඔය වගේ ඔය පරීක්ෂණේ අනිත් ආයතනවලටත් කරනවා. එතකොට දැන් ඇහි ක්‍රියාකාරීත්වයයි මානසික ක්‍රියාකාරීත්වයයි නොදන්න කමට අපි විශ්වාස කරනවා ලෝකෙට අයිති දෙයක්. එළියේ මොනවායින් හරි ඇතිච්ච දෙයක් අපි දැනගන්න. බල්ලත් ඇහෙන් දැකලා පේන දේ බල්ලෙක් කියලා අඳුරගත්තා. ඊළඟට ඒක එළියේ තියෙනවා කියලා විශ්වාස කළා. අපි ඇහෙන් දැකලා පේන දේ ඔරලෝසුවක් කියලා අඳුරගත්තා. ඊළඟට ඒක එළියේ තියෙනවා කියලා විශ්වාස කළා. අපි දැන් ඕක තියෙනකොට දැන් සාමාන්‍ය කෙනාට ටිකක් ප්‍රශ්නයක් එනවා. ඔබතුමා මතු කළේ බල්ලා නම් නැති බල්ලෙක් නේ ඉන්නවා කියන්නේ. ඒ හින්දා ඌ මෝඩයි. අපි ඒ උනට
අවුලසෙ තියෙන.
තියෙන අවුලසෙ තියෙනවා කියේ කියනවා. ඔන්න දැන් හිත තර්ක කරනවා. හරි.
ඉතත් හැදිරියන් තර්ක කරනවා.
නේද? දැන් ඒකට උත්තරේ හොයා ගන්නවා. දැන් අපි කියන්නේ බල්ලා රවටුනාට අපි රවටිලා නැහැ. අපි තියෙන දෙන්නේ තියෙනවා. අවුලසෙ කියලා දැනගත්තා.
ඔව් ඇත්තටම.
නේද?
ඒක වශයෙන්.
දැන් අපි එහෙනම් බල්ලට වඩා අපි අපි තියෙන දෙයමයි දැනගත්තේ කියන්නේ අපි මොනවද උදව් කරගන්නේ. අපවන්න වෙනවා. ඒ කියන්නේ එහෙන් දැකීමට අමතරව තව මොකද්ද උදව් කරගෙන නේද ඔය තියෙන දේ තමයි අපි දැක්කේ අපි හරි කියලා කියනවා. දැන් මොකද්ද උදව් කරගන්නේ? ඔබතුමා ඉස්සෙල්ලා කිව්වා.
මතක
නෑ නෑ ඒ අඳුරගන්න එක මම අහන්නේ දැන් තියෙන දෙයමයි මේ දකින්නේ. ඊයේ තියෙන දෙයමයි දකින්නේ කියන්නේ. දැන් දකින්න එකට අමතරව තව එකක් කිව්වා. දැන් බල්ලා රැවටිලා අපි රැවටිලා නැහැ කියන්නේ.
ඔව්.
ඒ තියෙන උරලෝසුවක්මයි අපි දකින්නේ බල්ලා නම් නැති එකක්. දැන් නෑ කොහොමද තියෙන එකක්මයි කියන්නේ. කොහොමද අපි දන්නේ? එහෙන්
දකින් අල්ලන්න
අන්න. අතින් අල්ලන්න පුළුවන්.
දෘශ්‍යමාන දෙයක් තියෙනවා.
ඒ අතින් අල්ලන්න පුළුවන්.
අපිට
පේන දේ අතින් අල්ලන්න පුළුවන් හින්දා අපි රැවටිලා නෑ.
නෝ.
බල්ලට පේන දේ අතින් අල්ලන්න බැරි හින්දා ඌ රැවටිලා.
එහෙම
නේද වෙලා තියෙන්නේ.
එහෙම තමයි
දැන්.
අපි හිතස අපි දිනවා බල්ලා වගේ අපි මොඩවුන් නෑ කියලා.
අපි මොඩවුන් නෑ කියලා. හයි අපිට දකින දේ අතින් අල්ලන්න
තියෙනවා.
නේද? ඔව්. එතන තමයි අපි ඉන්නේ. එතකොට අපි ඉන්නවා දකින දේ අතින් අල්ලන්න පුළුවන් නම් අපි රැවටිලා නැහැ. දකින දේ අතින් අල්ලන්න බැයි නම් රැවටිලා. දැන් අපි ඒවට උදාහරණ තියනවා දැන් එකක් ගන්නාට දැන් දේ දුන්නක් එහෙම පෙන්නුනට අපි එතෙන්ට ඒක අල්ලන්න ගියොත් අහුවෙන්නේ නැහැ. ඉතින් පොඩි කාලේ නම් ඕක අල්ලන්න දුවනවා වෙන්න පුළුවන්. ඉතින් මේ එතෙන්ට යන්න හිතෙන්න පුළුවන්. නේ
අවබෝධයෙන්කොට හිතන්නේ
අවබෝධයෙන්කොට එහෙම හිතන්නේ නැහැ. මොකද ඕක ඇහැට පෙනුනට අල්ලන්න බෑ කියලා නුවණක් තියෙනවා. ඈ ඒ වගේ උදාහරණ වලින් හිතනකොට හිතනකොට මේක තව පැහැදිලි වෙනවා. දැන් මිරිඟුව පේනකොට වතුර තියෙනවා කියලා
හිතනවා.
මිරිඟුව බව නොදන්න කෙනා වතුර හොයාගෙන එතෙන්ට යනවා. දැන් තිරිසන් සත්තු ගොඩක් ඒකට රැවටිලා කාන්තාවේ දුවලා මැරෙනවායි කියනවා.
වතුරෙන් කියලා හිතාගෙන
වතුරයි කියලා හිතාගෙන දුවලා වතුර හම්බ වෙන්නේ නැහැ නේ තව ටිකක් ඈත. එහෙම හතියටිලන් මැරෙනවා. ඒ මිරිඟුව බව නොදන්න කමට. නේද? එතකොට මම මේ උදාහරණ කීපයක් කිව්වේ මේක තව ටිකක්. දැන් අපි දැන් ඔරලෝසුව මිරිඟුව නෙවෙයි. වතුරේ ඉන්න බල්ලා නම් මිරිඟු. නේ. ඒකට අපි රැවටිලා නැහැ බල්ලා රැවටිලා. ඇයි? අපිට පේන ඔරලෝසුව අපිට අතින් අල්ලන්න පුළුවන්. දැන් ඔබතුමා දැන් මේක ආයතන වෙන වෙනම ආරම් පරීක්ෂණය කරන්න ඕනේ. S2 වහගෙන අරලෝසුව ඇල්ලුවොත් අපි හිතමු ඊට කලින් දැකලා නැහැ. S2 වහගෙන කියන්නේ ඒක. S2 පියාගෙන නැහැ නැත්නම් කරුවලේ ගිහින් අල්ලන. ඇල්ලුවාම යම් කිසි විද්‍යාවක් අහු වෙනවා නේද? දැන් ඇහැ සම්බන්ධුුන්නේ නැහැ කියලා හිතමු. දැන් මේ අල්ලලා බලන එක ගැන පරීක්ෂණ. එතකොට වැඩ කළේ මොකක්ද ආයතනේ? කාය ආයතන. කාය ස්පර්ශය දැන. එතකොට මේ දැනෙන දේ ගැන කල්පනා කරනවා නේද? මොකද්ද දන්නේ නැහැ මේ. දැන් අපි හිතමු මේ අතට අහුණ ටික වෙන් කරලා ගත්තොත් අතට දැනුණ ටික වෙන් කරලා ගත්තොත් ඒ ටිකට ඔරලෝසුවක් කියන්න පුළුවන්
බෑ
බෑ අපි S2 වහගෙන හරි කරුවලේ හරි අතපත ගානකොට අහුවෙන ටිකට අපි ඔරලෝසුවක් කියන්න පුළුවන් බැහැ. ඒකේ කටු මෙහෙම මෙහෙම යනවා, වේලාව තියෙනවා, රෝමියා කියන්න බෑනේ මේ අල්ලපු ටිකෙන් විතර. නේද? මම ඔක තව ටිකක් තේරුම් ගන්න දැන්. ඇහැට පෙනුන චිත්‍රේ මවන්න පුළුවන් ද අතින් අල්ලලා විතර. දැන් ලෝසුව කියනකොට චිත්‍රයක් පේනවනේ. ඉඩක්කම් තියෙන, කටු දෙකක් තියෙන, ඇටය කටුව, අත්තර කටුව, විනාඩි කටුව ඕවා තියෙන. නේ දැන් අපි අතින් ඇල්ලුවොත් අපිට ඕවා අහුවෙන්නේ නැහැ. එහෙනම් අර ඇහෙන් දැකෙන ස්වභාවය අතින් අත්දකින්න පුළුවන්ද?
මේ වෙලාවේ ව්‍යාත්මකෝණයේ ඇස නෙමෙයි නිසා
ඔව්
මේ වෙලාවේ ඒක ඔලොසු කියලා කියන්නේ
ඔව් මේ වෙලාවේ හරි කොහොම හරි ඔතන නුවණ ගන්න ඕන ඇහෙන් කරන වැඩේ තව ආයතනයකට කරන්න පුළුවන්ද? ඔබ තවට මේ හිතන්න තැනක් තියෙන දැන් ඇහෙන් කරන වැඩේ කනට කරන්න පුළුවන්ද?
නෑ.
දැන් ඒක බැහැ. කනෙන් කරන වැඩේ ඇහැට කරන්න පුළුවන්ද?
බැහැ.
මොකද ඒවයි ගෝචර විෂය වෙනස්. ඇහැට ගෝචර දේ නෙමෙයි කනට ගෝචර. ඇහැට වර්ණ සටහන් ගෝචර වුණාට ශබ්ද ගෝචර නැහැ. කනට ශබ්ද ගෝචර වුණාට වර්ණ හැඩ වර්ණ හැඩ රූප ඒවා මේ ගෝචර නැහැ. අනට වබ්ද ඇහෙනවා විතරයි. ඒ වගේ අපි තව ආයතනයක් ගත්තොත් නාසයට පුළුවන් ද ඇහෙන් කරන වැඩේ හරි කනින් කරන වැඩේ හරි කරන්න?
බැහැ.
පැහැදිලි නේද? එතකොට ඒ ආයතනයකට පුළුවන් එක වැඩක් විතරයි ඒ වැඩේ තව ආයතනයකට කරන්න බැහැ. මොකද මේවයි තියනවා මේ නානා ගෝචරාණි නානා විෂයාණි කියලා. ඒකට ගෝචර භූමිය වෙනස්. එක එක ආයතන. එකකට ගෝචර වෙන භූමිය තව එකකට ගෝචර නැහැ. කනට ගෝචර ඒවා කවදාවත් ඇහැට ගෝචර නැහැ. ඇහැට ගෝචර ඒවා කවදාවත්
හඬ ගෝචර
නැහැ. කනට ගෝචර නැහැ. ඒ වගේම තමයි නාසය දිව. නේ. දිවට ගෝචර වෙන්නේ රස නිසා. ඇහැට ගෝචර වෙන වර්ණවත් කනට ගෝචර වෙන ශබ්දවත් නාසයට ගෝචර වෙන ගඳ සුවඳවත් දිවට දැනගැනීමේ හැකියාවක් නැහැ. ඒ වගේ තමයි අර කරුවලේ අතපත ගානවා වගේ තමයි මේ කයට ගෝචර දේවල්. තද ගතියක් දැනෙයි, රසයක් සීතලක් දැනෙයි. හැබැයි ඒක ඇහැට ගෝචර නැහැ, කනට ගෝචර නැහැ, නාසයට ගෝචර නැහැ, දිවට ගෝචර නැහැ. ස්පර්ශයට ගෝචර දේවල්, කාය ස්පර්ශයට දැනෙන දේවල් වෙන කිසිම ආයතනයකට අහු වෙන්නේ
නැහැ.
එහෙනම් අපි කණෙන් දැනගත්තු දෙයක් ඇත්තද කියලා එහෙන් ඇහුවොත් හරිද? වැරදි. එතකොට අපි එහෙන් දැක්ක දේ අල්ලලා බලලා ඇත්තද කියලා ඇහුවොත් හරිද? වැරදි. තේරෙනවද? අපි දැන් එක කායතනයකට ගෝචර එක දෙයක් විතරයි. එයාට ගෝචර වෙන දේ ඇත්තද කියලා ඒක ගෝචර වෙන්නේ නැති කෙනෙක්ගෙන් අහුවත් මේ මොඩල් වැඩන්නේ කරන්නේ මේක හරිද කියලා අහනවා. ඔක මං කියන්නේ අපි දැන් ඔන්න අපි යනවා ලෙඩකට බෙහෙත් ගන්න දොස්තරගෙන්. හරි. දැන් දොස්තරගෙන් බෙහෙත් ටිකක් අරන් එනවා. දැන් අපිට ෂුවර් නෑ මේක බෙහෙත් හරිද කියලා. අපි යනවා ලෝය කෙනෙක් ළඟට අහන්න මේ දොස්තර දීපු බෙහෙත් හරිද? ඕක මොඩ වැඩ නේ. අඩු ගානේ තව දොස්තර කෙනෙක් ළඟට කියන්න කමක් නෑ. දැන් දොස්තර කියපු දේ හරිද කියලා අහන්න මේ ලෝය කෙනෙක්ගෙන් ගිහින් අහන්න. දොස්තර හරි බෙහෙත්ද දුන්නේ?
ෂේට අදාළ නැති.
ෂේට අදාළ නෑ. එයාට ගෝචර නෑ. ඒ මෙඩිසින් කරන එක ලෝයට ගෝචර නෑ. අඩුවක් ගැන මොකක් හරි නීති ප්‍රශ්නයක් නම් මොන ලෝයකින් ඇහුවට කමක්. එතකොට අපි ඇහෙන් දැකපු එක ඇත්තද කියලා ගිහින් අහනවා. කයි කාය අර දොස්තරගෙන් බෙහෙත් කරන් ලෝයකින් හරිද ඇහුවා වගේ වැඩ. අපි දැකපු දේ ඇත්තද, මේ ඇහැ කියපු දේ ඇත්තද කියලා අපි වෙන ආයතනකින් අහනවා. ඇහැට ගෝචර ඒවා ගෝචර වෙන්නේ නැති කෙනෙක්ගෙන් අහනවා. දැන් එහෙම වැඩක් නේද මේ කරලා තියෙන්නේ? ඇහෙන් දැකපු දේ තියනවා කිව්වේ අල්ලලා බලන්න පුළුවන් හින්දා.
එළියේ
තියෙනවා. එළියේ තියනවාමද ওই තියෙන දෙයමද පෙන්නේ කියලා අහන්නේ මේ කාය ආයතන. මේ කාය ආයතනට කියන්න පුළුවන් දැහැ කරන වැඩ ගැන. බැරි වෙන්න ඕන නේද?
ඔව්.
මේක මේ ගැඹුරු ධර්මතාවයක් කියන්නේ අපි රවටන දන. අපි ආයතන දෙකකින් කිව්වොත් ඒක හරි කියලා විශ්වාස කරනවා. අපි කණෙන් සද්දය ඇහිලා අකුරුල්ලෙක්ද කියලා ඇහෙන් බැලුවා. ආ විකුරුල්ලක්. දැන් ලෝකේ පිළිගත්තා. ඒ කුරුල්ලාගේ සද්දෙමයි මේ ඇහුනේ කියලා පිළිගත්තා. ඒකට කණෙන් කියපු දේ ඇහෙන් තහවුරු කරගත්තා. දැන් අපි ආයෙ අර වතුරට එබින බල්ලට දැම්මු. දැන් බල්ලා වතුරට එමිලා අන්න බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරනයි ඇහැට පේන්නේ. දැන් ඌට බුරණ. බුරණකොට අපි හිතමු දෝංකාරය ඇහෙනවා බුරණ. එතකොට ඌට හිතන අන්න අර බල්ලා බුරණ. කටත් හොල්ලනවා පේනවනේ. ඒ අතර බුරණ සද්දෙකුත් ඇහෙනවා. දැන් මොකද හිතන්නේ? තවත් තරම් නේ අර ඉන්න බලලා මට බුරන නේ. දැන් එතකොට එහෙන් දෙක්ක විතරක් නෙවෙයි කණෙනුත් අහුරු කළා. දැන් අපි ඔරලෝසුව තියනවාමයි කියේ එහෙන් දෙක්ක විතරක් නෙවෙයි අතිනුත්. එහෙනම් අපි කිව්වා අපි මොඩ නැහැ බල්ලා විතරයි මොඩ. ඇයි අපි ආයතන දෙකකින් අද්දක්කනේ. දැන් බල්ලත් කියයි අමාත් ආයතන දෙකකින් එහෙන් දැක්ක විතරන්නේ ඌ බුරණ රද්දෙත් පටවන. එහෙනම් මං කියන එක හරි. ඔබ තව ටිකක් ඕන නම් දාන්න පුළුවන්. දැන් ඌට බලු ගඳකුත්
එනවා.
ඌ දන්නේ නැහැ ඌගේම ගඳ කියලා. අර බල්ලගේ ගඳත් එනවා. ඌව කරලා බලන. දැන් නාසයටත් දැන්. දැන් මොකද වෙන්නේ? තව ටිකක් තහවුරු වුණා නේද? අර ඉන්න බලහන්ට පුරණ ඌගේ ගඳත් එනවා. දැන් ඇහෙන් කාණෙන් නාසයෙන් දැන් බල්ලා කියනවා මට ආයතන තුනකින්ම කියනවා ඒ හින්දා ඔබ ඇත්ත
කිව්වා.
අපි ආයතන දෙකකින් කියලා ඔබ ඇත්තමයි කිව්වනේ.
තුන තවත් තව
තවත් අහු වෙනවා.
ලාව
තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඒකට මතක තියාගන්න අපි දැන් මේක තේරුම් ගත්තේ නැත්නම් එක ආයතනකින් අපිව මුලා කරනවා. හැම ආයතනෙින්ම අපිව මුලා කරනවා. මේ එක ආයතනකින්වත් ඇත්ත දැනගන්න බෑ කියන නුවණ ආවේ නැත්නම් මේ ආයතන හැම අපිව මුලා කරනවා කියන නුවණ ආවේ නැත්නම් එහෙම අපි එක ආයතනකින් කියන බොරුව තව ආයතනකින් කියන බොරුවකින් තව තහවුරු කරනවා.
මුලාව
තව තව වැඩි කර ගන්නවා. ඒක මුලාවේ ස්වභාවය. ඒක හරියට අපි දැන් මොන කෙනෙක් ඇවිල්ලා කියනවා අපිට අන්න පාරේ ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා 3 දෙනෙක් මැරිලා කියනවා. අපි ඉතින් මෙයා කිව්වට ඔබ බොරු වෙන්නත් ඇති කියලා හිතන්න පුළුවන්. තව ටිකක් වෙලා යනකොට තව එක්කෙනෙක් ඇවිල්ලා කියනවා දන්නවද අර පාරේ ඇක්සිඩන්ට් එකක් වෙලා 3 දෙනෙක් මැරිලා. දැන් ඉස්සෙල්ලට වඩා ටිකක්
දැන් තව
වෙන්නේ තවත් එක්කෙනෙක් ඇවිල්ලා තව ටිකකින් කියනවා අයෝ කතාව. දැන් මොකද වෙන්නේ?
තව වෙන්නේ.
දැන් තහවුරු වෙනවා විතරනේ. තව එක්කෙනෙක් ආවොත් අපි කියනවා දන්නවද? අන්න අතන අර ඇක්සිඩන්ට් වෙලා 3 දෙනෙක් මැරිලා. හරියට ඇත්තක් වගේ කියනවා. දැන් වැඩේ තියන්නේ අර කතාව කියපු 3 දෙනාම කියන්නේ බොරු නම් එහෙම. අපි බොරුව ඇත්ත කරගෙනනේ. ඔන්න ඔක තමයි අපිට මේ ආයතන වලින් සිද්ධ වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ආයතන විශ්වාස කරන්න එපා. බුරුකාරය. ඒක දහමේ පෙන්නන්නේ මේ විඥානයේ මායාකාරය. මායූපමංච විඥානං කියන. විඥානයේ උපමා කරන්නේ කාටද? මායාකාරය. එතකොට විඥාන කීයක් දන්නවද? විඥාන කොහෙද ඇතුළේ? විඥාන 6යි අපි දන්නේ. චක්කු විඥානය, සෝත විඥානය, නාසය නිසා තියෙන ගහන විඥානය, දිව නිසා තියෙන ජීවහා විඥානය, කය නිසා තියෙන කාය විඥානය, මනස නිසා තියෙන මනෝ විඥානය. ඔන්න විඥාන 6. අපි මේ වෙනකම් මොනවා හරි දැනගත්තනම් දැනගෙන තියෙන ওই විඥාන 6න්නේ. ආයතන 6 නිසා ඇති වෙන විඥාන වලින් තමයි මේ ලෝකේ ගැන මෙච්චර කල් මොනවා හරි දැනගත්තනම් දැනගෙන. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට ඇත්ත දකින්න උදව් කරනවා විඥානය උපමා කරනවා මායාකාරය. මායූපංච විඥාන. තේරුම් ගන්න මේ 6 දෙනා මායාකාරය. වෙන වෙන වෙයි කෙනෙක් විතරක් මායාකාරය කියලා නෙමෙයි
සම්පූර්ණ
විඥානය නම් මායාකාරය.
ඒකම
එතකොට බලන්න දැන් අපි චක්කු විඥාණයෙන් කියපු දේ එක මායාකාරයේ කියපු දේ තව මායාකාරයෙන්ගෙන් අහනවා ඇත්තද කායයෙන්
තවත් මායාකාරයෙන්ම යන
තවත් මායාකාරයෙන්ම එතකොට මායාකාරය කියන්නේ දෙන්නම බොරුවනේ කරන්නේ
ඇත්තට
එකෙක් කියපු බොරුව තව බොරුකාරයෙක්ගෙන් අහලා තහවුරු කරගන්නවා ආ දෙන්නෙක් කිව්වනේ ඒ හිඳ රතන ඇක්සිඩන්ට් එක වෙලා කියලා පුරුකාරය දෙන්නෙක් කිව්වා එක්කෙනෙක් කිව්වට වඩා ඇත්ත වෙනවා 3-4 දෙනෙක් කොහොම කිව්වා
තව
ඒක ස්ථිර කරගෙන අපිත් කියනවා තව කෙනෙක්
දැන්
ඒක ඇත්ත කරගෙන එතකොට බලන්න මේ මේ ආයතන මුලාව අඳුරගත්තේ නැත්නම් වෙන සිද්ධිය ඔය නිසා තමයි බුදුරජාණන් වහන්සේ දෙන්නන්නේ මේ මේ චක්කුම් වික්කවේ ඥානං පස්සං යථා භූතං රූපේ ඥානං පස්සං යථා භූතං ඇහි යථා භූත ස්වභාවය දන්න දකින්න කෙනෙක් වෙන්න ඇහෙන් පෙන්නන රූපේ යථා භූත ස්වභාවය දන්න දකින්න කෙනෙක් වෙන්න අපේ ඇහැට කන ඇහැට විතරනේ කනට නාසයට දිවට කයට මනට හයට ඔය දේශනාව ඔහොමම දේශනාව චක්කුම් වික්කවේ ඥානං පස්සං යථා භූතං රූපේ ඥානං පස්සං යථා භූතං චක්කු විඥානේ ඥානං පස්සං යථා භූතං ඇත්ත ඇති හැටි දන්න දකින කෙනෙක් වෙන්න මේගොල්ලෝ දැන් ඊළඟ චක්කු සම්පස්සේ ඥානං පස්සං යථා භූතං චක්කු සම්පස්සේ ගැන දන්න දකින කෙනෙක් වෙන්න ඒතරනේ මේ චක්කු සම්පස්සජා වේදනා යම් වේදනාවක් වෙනවා නම් සුඛ වේදනා දුක්ඛ වේදනා දුක්ඛම සුඛ වේදනා ඉතින් මේකෙන් දන්න දකින කෙනෙක් වෙන්න මේ ඇත්ත ඇති හැටි යථා භූත ස්වභාවය ඒ යථාභූත ස්වභාවයේ දන්න දකින කෙනෙක් වුණොත් විතරයි සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය ආවොත් විතරයි ආර්ය මාර්ගේ වඩන්න පුළුවන්. ආර්ය ස්ථානය. එතකොට මම අර උපමා විදි දැන් අපි බල්ලා රැවටුණා කියනවා අපි මේ විදිහටම ආයතන ක්‍රියාවකට නම් වඩා ඒක විශ්වාස කරලා අපි රැවටුනේ නැහැ කියනවා. එතකොට බලන්න මේ බල්ලා ඇහැ පාවිච්චි කරන මානසිකත්වෙන් නෙමෙයි අපි ඇහැ පාවිච්චි කරලා තියෙන්නේ. තේන දේ තියෙනවා. තියෙන නිසා පේන. ඔරලෝසුවක් පේනකොට ඔරලෝසුවක් පේන හින්දා අන්න අතන ඔරලෝසුවක් තියෙනවා. ඒක අනිත් පැත්ත කියන අතන ඔරලෝසුවක් තියෙන හින්දා මෙහෙම පේනවා. මේ වතුරට එබෙන බල්ලත් ඔය කතාවත් කියනවා. මෙහෙම බල්ලෙක් වගේ පේන හින්දා වතුරේ බල්ලෙක් ඉන්නවා. වතුරේ බල්ලෙක් ඉන්න හින්දා තමයි ඔහොම පේන්නේ. ඒ කතා දෙකම ඔය
දෘෂ්ටිකෙන් එක සමානයි.
ඔව් ඒ මානසිකත්වෙන් නේද අපිත් තැහැ පාවිච්චි කරන්නේ. ඔව් පේන පේන දේ එළියේ තියනවා කියන මට්ටමේ නේද අපි එහැ භාවිතා කරන්නේ. ඒකට ඇහෙන ඇහෙන ශබ්ද එළියෙන් එනවා. මේ පැත්තෙන් තමයි ඒ ශබ්දය ආවේ. මේකෙන් තමයි ඒ ශබ්දය ආවේ. කියලා ලෝකෙට අයිති කරනවා නේද? ඉතින් මෙහෙම වෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ ආයතන මුලාව මත විඥානය කියන දේ ඇත්ත කියලා පිළිගන්න අපි පුරුදු වෙලා තියෙනවා. එතකොට මේ ආයතන හය අයිති මායයට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හරිද? අපි රොට්ටනවා ලෝකෙට අහු වෙනවා දුකට අහු වෙනවා. එතකොට අර අපි මම හිතන්නේ පළවෙනි සාකච්ඡාවේදී පෙන්නවා අර සම්මුති සූත්‍ර හතරක්
තියෙනවා.
ලෝකේ ලෝකේ කියනවා කොපමණකින් ලෝකය පැනවෙනවද? මාරය මාරය කියනවා කොපමණකින් මාරය පැනවෙනවද? මාරයා හෝ මාර පඤ්ඤාප්තිය ලෝකේ හෝ ලෝක පඤ්ඤාප්තිය. සත්‍යයා සත්‍යයා කියනවා කොපමණකින් සත්‍යයා හෝ සත්ව පඤ්ඤාප්තිය හරි පැනවෙනවද? දුක දුක කියලා කියනවා කොපමණකින් මේ දුක හෝ දුක් ප්‍රඥාප්තිය හරි පැනවෙනවද? ඔය හතරටම බුදුරජාණන් වහන්සේ දෙන්නේ එකම උත්තරේ. අත්තිචක්කු ඇසැති කල්හි ලෝකය පැනවෙනවා, මාරය පැනවෙනවා, සත්‍යය පැනවෙනවා, දුක පැනවෙනවා. අත්ති රූප රූප ඇති කල්හි ලෝකේ දුක සත්‍යය මාරය ඒ දේහරි ඒ ප්‍රඥාක්තිය හරි පැනවෙනවා. ඊළඟට අත්ති චක්කු විඥාන චක්කු විඥානේ ඇති කල්හි ඔය ටික පැනවෙනවා. මොනවාද? ලෝකය දුක සත්‍යය මාරය. ඊළඟට අත්ති චක්කු විඥානේ විඤ්ඤාතබ්බා ධම්ම. චක්කු විඥානේ විඥානේ වෙන ධම්ම තියනවා නම් ලෝකය සත්‍යය දුක මාරය පැනවෙනවා. ඔක ඇසට විතරක් නෙමෙයි කනට නාසයට දිවට කයට මනසට ඔය හැමදේම ওই විදිහටම දේශනා කරනවා. ඒකට තේරුම් ගන්න ඒ සමිති සූත්‍ර වලම තියෙනවා ඒ විදිහට ඒවා පැනවෙනවා. නත්ති චක්කු නත්ති රූප නත්ති චක්කු විඥාන නත්ති චක්කු විඥානේ විඤ්ඤාතබ්බා ධම්ම. එහෙම වුණත් ලෝකය පැනවෙන්නේත් නැහැ, දුක පැනවෙන්නේත් නැහැ, සත්‍යය පැනවෙන්නේත් නැහැ, මායය පැනවෙන්නේත් නැහැ කියලා ඒ සමිද්ධි සූත්‍ර වල දේශනා කරනවා. එතන සමිද්ධි ස්වාමීන් වහන්සේ පොව ප්‍රශ්න කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇස ඇති කල්ලි මේවා ටික පැනවෙනවා. ඇස නැත්තම් ඔහොම පැනවෙන්නේ නැහැ. රූප ඇති කල්ලි මේවා පැනවෙනවා. රූප නැත්තම් ඔහොම පැනවෙන්නේ නැහැ. චක්කු විඥාණය ඇති කල්ලි මේවා පැනවෙනවා. චක්කු විඥාණය නැත්තම් ඔහොම පැනවෙන්නේ නැහැ. චක්කු විඥාණයෙන් දත යුතු ධර්ම තියනවා නම් ඔහොම පැනවෙනවා. එහෙම ධර්මතා යෙදු නැත්තම් ඔහොම පැනවෙන්නේ නැහැ.
ඉතින් විඤ්ඤාණය අපිට කිසිම දේශනා කරන්නේ ඇස අනිත්‍යයි, රූප අනිත්‍යයි, විඥාණය අනිත්‍යයි.
ඇස නිට්ටියද අනිත්‍යද කියලා අහන. චක්කුම් වික්කේ නිච්ඡං වා අනිච්ඡං වා.
නිච්ඡං බාති කියලා මිස
අනිච්ඡං බාති. මොන දැන් අනිච්ච කතාවට ආයෙද? ඇයි ඇස අනිත්‍යයි කියන්නේ? මොන දැන් ප්‍රශ්නය අහන්නේ? ඒතර මේක තේරුම් අරන් උත්තර දුන්නොත් ධාම අවබෝධ කරනවා, මාර්ගඵල ලබනවා. මේ සූත්‍ර අහපුවයි. ඒකයි අනත්ත ලක්ෂණ සූත්‍රය තියෙනවා. ඊළඟට අපිට අර නන්දකෝවාද සූත්‍රය කියලා තියෙනවා නේද? නන්දකහාමුදුරුව මෙහෙණින් වහන්සේලාට ධර්ම දේශනා කළා. ඇස නිට්ටියද අනිත්‍යද? අනිත්‍යයි. අනිත්‍යයි කියනකොට දැන් මේ මෙහෙණින් වහන්සේලාගෙන් අහනවා ඔයගොල්ලෝ ඇයි අනිත්‍යයි කියන්නේ? ඒකට මෙයා කියන අපි සම්‍යක් ප්‍රඥාවෙන් යථාභූත ස්වභාවය දැකලමයි මෙහෙම කම්මානිත්‍යයි කියනවා නේද? එතකොට මෙන්න මේ සම්‍යක් ප්‍රඥාව මොකද්ද? යථාභූත ස්වභාවය මොකද්ද කියලා තේරුම් ගන්න. එතකොට ඒ සඳහා දැන් අපි දන්නේ නැත්තයි බුදු කෙනෙක් දේශනා කරන ඇත්තේ අතර පරතරයක් තියෙනවා. ලෝකයා දකින ඇත්තයි බුදු කෙනෙකුට ගෝචර වෙන ඇත්තයි. පෙර නොඇසු විරු ධර්මතාවයක් බුදු කෙනෙක් අවබෝධ කරලා දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් ඇතුව හොයනවා. ඒකට බුදුරජාණන් වහන්සේ ඇසේ ඇත්ත දකින්න මොකද්ද දීපු වැඩ පිළිවෙල? අනිච්ච සංඥාව වඩන්න ඇහැ තියෙන රූපේ. අච්චරතායතන. ඔව් පටිච්ච සමුප්පන්න බව දැක්කොත් තමයි ධම දැක්කන්නේ. එහේ පටිච්ච සමුප්පන්නයි කියලා දැක්කොත් තමයි ධම අවබෝධ කරගන්නේ. ඒ පටිච්ච සමුප්පන්න බව අවබෝධ කරගන්න වැඩ පිළිවෙල මොකක්ද? නිකම් අවබෝධ වෙන්නේ නැහැ මේ කාරණා කියලා. ඒක වැඩ පිළිවෙලක් දේශනා කරනවා. වැඩ පිළිවෙල මොකද්ද? අන්න අපිට යන්න වෙනවා සතර සතිපට්ඨාන. ඒකායන මාර්ගයට.
සම්මුතිය දකින්නේ
එතකොට ඒකායන මාර්ගයේ සතර සතිපට්ඨානේ කායන පස්සනාව අජ්ජත් ආයතනයේ ඇස එන ඇසේ ඇත්ත දකින්න නම් සමුදය ධර්මානුපස්සීලෙන් සමුදය ධර්මානුපස්සී සමුදය ධර්මයේ දකින්න ඇහි ඇහැ හටගත්තේ මොනව නිසාද කියලා හොයාගන්න. එතකොට සමුදය දැක්කොත් දැන් සමුදයේ ඵලයේ අතර සම්බන්ධයක් පේනවා. කද්ද මේ ඇතිකල්ලි මේ වේ මේ නැත්නම් ඔහොම වෙන්න බෑ කියන ධර්මතාවය. ඒක තමයි පටිච්ච සමුප්පන්න බව. ඇහැ පටිච්ච සමුප්පන්න බව. ඇහැ සංකත බව හේතුඵල බව. ඇහැ පටිච්ච සමුප්පන්න බව. මේ ඇතිකල්ලි මේ වේ මේ නැත්නම් ඔහොම වෙන්න බෑ. ඉමස්මෙන් සති ඉදං හෝති ඉමස්මෙන් අසති ඉදං නහෝති කියන ධර්මතාවය. ඒකට ඔය දෙක දකින්න නම් දීපු වැඩපිළිවෙල තමයි සමුදය ධර්මානුපස්සී. එහෙම නැත්නම් ඇහි අනිච්ච සංඥාව වඩන්නේ. අනිච්ච සංඥාව කියන්නේ මොකක්ද? ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස සත්තං. ඒකට ඇහැ කියන රූපය, ඇහැ කියන්නේ රූපයන්නේ. ඇහැ කියන රූපය ඉති රූපං. මෙන්න මේකයි රූපය. එහෙනම් දැන් කරන්න වැඩක් තියෙනවා මොකද්ද? ඇහි සමුදය හොයාගන්න. ඉති රූපස්ස සමුදය. ඒකට එහෙම වුණොත් තමයි ඇහැ පිරිසිඳ දකින්න පුළුවන්. ඇහි යථාභූත ස්වභාවය දකින්න පුළුවන්. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ එකට දීපු වැඩපිළිවෙල සතර සතිපට්ඨානේ කායන උපස්සනාව එහෙම නැත්නම් අනිච්ච සංඥාව ඔය දෙකම එකයි. එතකොට ඒ අනිච්ච සංඥාව කියන්නේ මොකද්ද කියලා දන්න දකින්න කෙනාට
තමයි ඉතුරු ටික කරගන්නේ.
අනිච්ච සංඥාව කියන්නේ ඉති රූපං ඉති රූපස් සමුදය ඉති රූපස් අත්ංගමෝ කියලා දන්න දකින්න කෙනාට විතරයි මේ මාර්ගය වඩන්න පුළුවන්. ඒක බුද්ධ දේශනාවේ පැහැදිලි ජානතෝ අහං භික්කවේ පස්සතෝ ආසවාණං කාමදාමින ආජානතෝ නපස්සතු කිංච ජානං කිංච පස්සං ඉති රූපං ඉති රූපස් සමුදේව ඉති රූපස් සත්තංගම. මෙන්න මේ දේ දන්න දකින කෙනාට විතරයි ආශ්‍රවේශය කරන්න පුළුවන්. නොදන්න නොදකින කෙනාට මේක කරන්න බැහැ. එහෙනම් දැන් අස නිට්ටියද අනිත්‍යද අහනකොට ඒ ඉති රූපං ඉති රූපස් සමුදේ ඉති රූපස් අත්තංගමෝ කියන එක හරි සමුදේ ධම්මානුපස්සී හරි කරපු කෙනාට විතරයි මේක සම්‍යක් ප්‍රඥාවෙන් දැකලා උත්තරේ දෙන්න පුළුවන්. අනිච්චං බන්ති
අනිච්චං බන්ති කියන්නේ
ඔව් එතකන් අපි දෙන්නේ මේ ලෝකෙට අයිති උත්තරය. අපි හිතන විදිහ අනිත්‍ය බුදුරජාණන් වහන්සේ දෙන්නපු පරිේෂණය කරලා නෙවෙයි සමුදේ ධම්මානුපස්සී වෙලා නෙවෙයි සංකත බව දැකලා නෙමෙයි පටිච්ච සමුප්පන්න බව දැකලා නෙමෙයි අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියලා දැකලා නෙවෙයි උත්තරේ කතා. එතකොට මතක තියාගන්න මේ උත්තරේ දීලා මගපල ලැබුණොත් තමයි අපි පුදුම වෙන්නේ. එතකොට අර මෙහෙනින් ආන්සලා මේ උත්තරේ දුන්නේ මේවා යථාභූත ස්වභාවය සම්‍යක් ප්‍රඥාවෙන් දැකලා. එතකොට ඒකට වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද්ද ඉති රූපං ඉති රූපස් සමුදේ ඉති රූපස් අත්තංගම එහෙම නැත්නම් කායන උපස්සනාව යටතේ අජ්ජත් ආයතනේ සමුදේ ධම්මානුපස්සීනේ ඒ සමුදේ එළියෙන් නෙමෙයි තමන් තුලින්මයි. එතකොට තමයි මේ අවිද්‍යාව සමුදයක් වුණා අවිද්‍යාව ප්‍රත්‍ය වුණා කියලා යම් කිසි දවසක අවබෝධ වෙනවා. අවබෝධ වුණත් මේක සංකතයි කියලා තේරුම් ගන්නවා පටිච්ච සමුප්පන්නයි කියලා තේරුම් ගන්නවා අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියලා තේරුම් ගන්නවා. මොකද්ද ඔය කියපු ඇහැ? එදාට නුවණක් එනවා ඇහැ නිච්චද අනිච්චද කියන එක. තර අනිච්ච සංඥාව වැඩුවොත් තමයි ඒක තේරෙන්නේ. අනිච්ච සංඥාව වැඩනවා කියන්නේ ඇහැ මොකද්ද? ඇහැ හටගත්තේ කොහමද? ඔව්. මේ සමුදේ යෙදුන් නැත්තම් ඕක ගැන කතා කරන්න පුළුවන්. විමස්සෙන් සති ඉදන් හොති, විමස්සෙන් අසති ඉදන් නහෝති කියන ධර්මතාවය යන අතෙන්දි තේරුම් ගන්න. චක්කුස්මින් සති, චක්කුස්මින් අසති කියලා ඒ දේශනා කරන්න තියෙනවා. ඒක මේ දැකීමේ සිද්ධියේදී නොදන්න කෙනාට චක්කුස්මින් සති ඒ අවිද්‍යාව ප්‍රත්‍යයයි. අවිද්‍යාව දුරු කළ මනසට අවිද්‍යාවෙන් උපදින ඒවා හටගන්නේ. විනස්කෙන් සති දන්නවති, විනස්කෙන් අසති දන්නවති. ඒතර ඇහැ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් නම් අවිද්‍යාව ප්‍රත්‍ය නොවුන දවසට ඇහැක් උපදින්න විදිහක් නැහැ. මේක ටිකක් ගැඹුරුයි. ඒ ගැඹුර තේරුම් ගන්න නම් තර්කෙන් අල්ලන්න බෑ. මේක විදර්ශනයට දාන්න ඕන. පච්චුප්පන්න යෝධම්මා තත්ත තත්ත විපස්සති කියන ඒ බුද්ධ උපදේශය පිළිගන්න. තත්ත තත්ත විපස්සති වෙන්න ඕන නම් අර වර්තමානයේ පච්චුප්පන්න වන ඇහැයි රූපේ චක්කු විඥානේ හටගත්තේ කොහොමද කියන සමුදය ධර්මතාවයේ අඳුරගන්න. සමුදය අඳුරගන්නත් ඕන බුදු දහමට එකඟව. බුද්ධ දේශනාවට අනුව. එහෙම කළොත් මම හිතන්නේ මේ දහම මොකද්ද කියලා ඒ අක්කසි අවබෝධයක් එයි. ඒ අවබෝධයව දන්න දකින්න කෙනෙක් එයි. දන්න දකින්න කෙනෙක් වුණා බුද්ධ දේශනාවට අනුව අර ආර්ය මාර්ගේ පටන් ගන්න පුළුවන්
වෙයි. ආචාර්යතුමා මම හිතන්නේ අපිට තවත් පැයක් ගත වුණා. හරියට විනාඩි 5ක් 10ක් ගත වුණා සමහරව. ඊතරම්ම ගැඹුරු ධර්ම කරුණක් සමාජගත කිරීමට විස්තර කිරීමට එතුම විශාල ඡායයක් ගත්තා. මම හිතින් දකින විදිහට ප්‍රේක්ෂකයන්ට දැන් තේරෙන්න ඕන මේ අනිත්‍ය අනිච්ච සංඥාව තුළින් අපි ආරම්භ කරපු මේ දේශනාවේ කොපමණ ගැඹුරකට දකින්න ඕනද, දැනගන්න ඕනද, දැකගන්න ඕනද මේ ඉන්ද්‍රයන් පහේ සිදුවන ක්‍රියාකාරී. අපි ඇස ගැන විතරමයි කතා කරේ. එහෙම අපිට කතා කරන්න විශාල කාල පරාසයක් ඉන්සින් නිසා අපි එක ඉන්ද්‍රියක් කරගෙන මේ කතා කරා. මේ ඇස දන්නෝන්ගේ දක්නෝන්ගේ කියන මේ වචන කීපයේ තිබෙන ගැඹුර අතිවිශාලයි. ඒක ඒක දකින්න තියෙන අමාරුව නිසා තමයි උන්වහන්සේ අපිට කියන්නේ මේක ප්‍රඥාවෙන්ම දකින්න තමා තුලින්ම දකින්න කියලා. ඒතර මේ සෑම ක්‍රියාවලියකටම අන්තර්ගත වෙන්න ඕන පරිසම්පාද. ඒකයි උන්වහන්සේ කියන්නේ යමෙක් පටිසමුපාදයේ දැකේ දෝ ධර්මයේ දැකේ. එහෙනම් මේ අනිත්‍ය කියන කරුණ විග්‍රහ කිරීමකට අපි ඔබලා උත්සාහය දෙනවා. අනිත්‍ය කරුණ පිටපස තියෙන දුක්ඛ අනාත්ම කියන ඉදිරි කාරණා තුළ ඒකටම බැඳලා තියෙන කරුණ තුන. ඒ නිසා මේ සියල්ලම ත්‍රිපිටකයේ පැහැදිලිව තියෙනවා. ත්‍රිපිටකයේ විශේෂයෙන් සූත්‍ර පිටකයේ ඔබලා කියවන්න මේ අපි විග්‍රහ කරන සූත්‍රයදී අනිත් පිටිකතර කියන එක සිංහල පරිවර්තනයක් තියෙනවා. ඒකට අපිට ගෝචර වෙන පරිවර්තනයකට ඒක තියෙනවා. ඒ නිසා මේ ධර්ම කරුණ අනිත්‍ය කියන කරුණ කතරම් ගැඹුරුද කියලා දැන් ඔබලාට අවබෝධයක් වෙන්න ඕන. අපි මේ ප්‍රබල ලෙස මේ අනිත්‍ය නොදකින සත්වයකට ඉන්දහාට යන්න විදියක් නැහැ. ඒක නිසා අනිත්‍ය දුටුවොත් තමයි දුකේ අවබෝධය. එසේ දුක අවබෝධ නැත්කොට පමණයි අනාත්ම ස්වභාවය පැහැදිලි. ඉදිරි කාලයේදී අපි තව සූත්‍ර කීපයක් අරගෙන තවදුරටත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ සිංහල පද පෙළ තුන, පාලි අනිච්ච දුක්ඛ අනාත්ථ කියන පද පෙළ තුන තවදුරටත් විග්‍රහ කොට ඉදිරි කාලයේදී අපි තවත් මෙම සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වෙමි. ඔබලාගේ ප්‍රඥාවට මේ ප්‍රඥා නාලිකාවෙන් ඉදිරිපත් කරන මේ සත්‍යයේ විමසුම ඔබලාගේ විමසුමට ලක් කරලා අපිට තව සතියක් තියෙනවා. ඒ සතිය තුළ ඔබලා අපිට එවන ඊමේල් පණිවිඩය ඉදිරියේදී දිස්වෙන, ඒ වගේම අපි සදාන් කරන මොබයිල් ජංගම දුරකථන අංකයට SMS පණිවිඩයක් මගින් අපිට අපෙන් ඉස්තර ප්‍රශ්න ඇත්නම් ඔබලාට निराකරණය කර ගැනීමට යම් යම් කරුණක් ඇත්නම් කරුණාකර අප වෙත යොමු කරන මෙන්න කරුණාවෙන් ඉල්ලා සිටිමි. තවත් සතියකට විරාමයක් තබමින් නැවත වරක් ඊළඟ සතිය හමුවීම යන ප්‍රාර්ථනයෙන් සියලු දෙනාටම මේ ප්‍රඥාව ඇස පහළ වේවා. අනිච්ච දුක්ඛ අනාත්ම කියන පද තුනේ ඇති ගැඹුර අවබෝධ වේවා. ඒ තුලින් චතුරාර්ය සත්‍ය සතර සතිපට්ඨානය වැඩීමට සියලු දෙනාටම මඟ පෑදේවා කියන ඒ